නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරිකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සම්මාතේ පාසුකා භංගා ගහකූටං විසංඛිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මින් අවුරුදු 2594ක් පිරෙන මාස 7කට පෙර, දවස් 24කට පෙර අශ්වත්ථ බෝධි වෘක්ෂ මූලයේදී සපරිවාර මාර පරාජය කොට ලෞතර බුදුබාට පැමිණ අලුයම් කාලයේදී මනෝමය ප්‍රීති වාක්‍යයක් වශයෙන් දේශනා කළ මේ ගාථාව පසුවදී අනදමාහිමියන් වහන්සේට සේමුකයෙන් දේශනා කරන්න යෙදුණා. මේ ගාථාවේ තේරුම මෙහෙමයි. පුන පුනං ජාති දුක්ඛා ඉති. නැවත නැවත නැවතත් ඉපදීම දුකක් යයි දැන. ගහකාරකං ගවේසන්තු. ඉපදීමෙන් ගොඩනැගෙනම ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමා සොය සොයා. අනිබ්බිසං දකින්ට නොලැබි. අනේක ජාති සංසාරං සන්ධා විස්සං ප්‍රමාණාතික්‍රාන්ත අනේක ජාති සංසාරයෙහි උත්පත්ති මරණ වශයෙන් ඇවිද්දෙමි. ගහකාරක දිට්ඨෝසි මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන කර්තෘතුමනි, ඔබ මට පෙනුණා. පුන ජේහං නකාහසි, මට නැවත ඔබ ගයක් නොසාදන්නේහි. සබ්බාතේ පාසුකා භග්ගා, ඔබේ පරාල සියල්ල බින්ද. ගහ කූටං විසංකිතං, මුදුන් කුරුකා කුරුපාව සුනු විසුණු කළා. විසංඛාර ගතං චිත්තං, මගේ සිත අසංකතේට ගිය. තණ්හානං කය මජ්ජගා, තෘෂ්ණාවගේ ශ්‍රේ සංඛ්‍යාතේ අමාම හනිවන ආබෝධ වුණා. ඒ තමයි ලෝතුරා බුදුවෙන සීලු බුදුවරයන් වහන්සේලා බුදුවීමෙන් අනතුරු අලුයම් කාලයේදී භාවිතා කරන ප්‍රීති වාක්‍ය. මේ ගාථාව එහෙම පිටින්ම තියෙන්නේ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ධර්ම. පුන පුනං ජාති දුක්ඛා යති. මේ තමයි දුක්ඛ සත්‍ය. නැත නැති ඉපදීම දුකක්. එමක් නිසාද? ඉපදීමක් නැත්තන් ජරා ව්‍යාධි රෝග මරණ ශෝක පරිද්දේව දුක්ඛ දෝමන සුපායාස මොනම දුකක්වත් මුණ ගැහෙන්නේ නැහැ. යං කිංචි දුක්ඛං සම්භවති සබ්බන්තං ජාතිපච්චයා සබ්බසෝ ජාතියා භාවේ කුතෝ දුක්ඛස්ස සම්භවෝ. යං දුක්ඛක්යි සම්මත දෙයක් ඇතොත් ඒ සියල්ලට හේතුව ඉපදීමයි. ඉපදීමක් නැත්තන් දුකක් කොහෙන්ද? ඉතින් මෙන්න මේ තත්ත්වය දුක්ඛාරිය සත්‍ය. ගහකාරකං කියා දේශනා කළේ සමුදයාරිය සත්‍ය. මේ ස්කන්ධ පරම්පරාව ගොඩනගන්නා වූ එකම කර්තෘතුමා තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති කාරක මණ්ඩලයක්. එයින් ප්‍රධානත්වය දරන්නේ තෘෂ්ණාව බැවින් ඒක දුක්ඛ සමුදයාරිය සත්‍ය. විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජගා කියන තැන හැඳින්වෙන්නේ නිරෝධ සත්‍යය, නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව සොයා ගැනීම සඳහා, ආબોධ කර ගැනීම සඳහා කළ පිළිවෙත් මඟ මාර්ගාරි සත්‍යය. මේ ආරි සත්‍ය හතර තමයි මෙතන ප්‍රධාන වශයෙන් සම්පින්දෙන්නේ වී තිබෙන්නේ. ආරි සත්‍ය හතර යම් තැනක තියෙනවා නම්, එතන නාම රූප දෙකක් තියෙන, ස්කන්ධ පහක් තියෙන, ආයතන 12ක් තියෙන, ධාතු 18ක් තියෙන, පටිච්ච සමුප්පාදාංග 12ක් තියෙන, පဋාණ ප්‍රත්‍ය 24ක් තියෙනවා. එනිසා චතුරාරි සත්‍යයේ තයිතේ සියල්ලම මෙතන සම්පින්දෙන්නේ වෙනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ විදිහේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරන්නට මොනතරම් කාල පරිච්ඡේදයක් බෝසතාණන් වහන්සේ උත්සාහ ගත්තද කියලා. ඒ කියන්නේ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම සිතින් බුදුබව පතමින් පෙරම් පුරාගෙන ආවා. නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම වචිනින් බුදුබව පතමින් පෙරම් පුරාගෙන ආවා. ඔය 16 අසංඛ්‍ය කල්ප ලක්ෂය ඇතුළතදී ලෝතුරා බුදුවරයන් වහන්සේලා 5,12,000ක්ම දැකගත්ත, වැඳගත්ත, බණ ඇසුව, දන් දුන්න, පැවිදි වුණා, නුයික් විදිහේ කුසල ධර්මයන් රැස් කළා. දීපංකර පාදමූලයේ සිට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ බුද්ධ ශාසන 24කදී විවරණ ලැබමින් ඇස් ඉස් මස් ලේ අමුදරුවන් රාජ්‍ය කියන මේ පංචමහා පරිත්‍යාග කරමින් ත්‍රිවිධ අර්ථචාරිය පුරමින් සමත්‍රිසත් පාරමී පුරාගෙන ආවා. ඒ සියල්ල මස්තක ප්‍රාප්ත වූ ආත්ම භාවය විශ්සන්තරාත් භාවය හත්වාරයක් මහපොළොව කම්පා වුණ බෝසතුන් වහන්සේගේ ඒ පාරමිතා බලය. අන්තිමතුන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ උපන්න සීලු බෝසතුන් වහන්සේලගේ සිරිත එහෙමයි. බුදු වෙන ආත්මයේ පහළ වෙන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා. එහි මේ දසදහස්සක්වල දෙවිබඹුන් ආරාධනා කොට පසුමා බැලුම් බැලුවා. කාලය බැලුවා, දේශේ බැලුවා, දීපේ බැලුවා. එවාගෙම මෞතුමේගේ ආයුෂ් පරිච්ඡේද බැලුවා. ඒ ඔක්කොම බලලා තෝරගත්තා. වෙනත් බුදුවරයන් වහන්සේලා අවුරුදු 190,000, 80,000, 70,000, 60,000 ආදී දීර්ඝ කාලවල පහළ වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ පහළ වුණේ අඩුම අඩු ආයුෂ ඇති කාලයකයි. බුදු වීමේ කාල පරිච්ඡේදයේ හඳුන්වන්නේ අවුරුදු 100යි 100යි අතරේ. එයින් අන්තිම සීමාව තමයි 100. ඒ 100ක් වසර ඇති කාලයේ තමයි බෝසතාණන් වහන්සේ පස්මා බැලුම් බලලා සාරා සංඛ කල්පලක්ෂයේ තුල බුදුවරයන් වහන්සේලා 24 නමක් විසින් නමනියම කොට තිබුණු සුද්ධෝදන මහා මායා මෞපියන් පුත්ව මා පුදුමාකාර උත්සව ශ්‍රීයාවෙන් අනුලෝ පහළ වුණා. ඒක මේ දසදහසක් ලෝක ධාතුන් ප්‍රාත්‍යාරි සිද්ධ වෙමු. හරියටම ඇසලපුණු පසලස්සුවක් බොහෝ දවස කළු යම් කාලේ. මාස 10ක්ම මව කුසේ සමාපත්තියෙන් වැඩ හිටියා. එවාගෙම වෙසක් පුර පසලස්සුවක් බොහෝ දවසකදී ලුම්බිනි සාලවනෝද්‍යානයේදී සුවසේ උපන්නා. ජාතිරංග මාණික රත්නයක් වගේ පිරිසිදුව උපන්නා. එදක් මේ මුළු දසදහසක් වල ප්‍රාත්‍යාරි සිද්ධ වුණා. ඔය අවස්ථාව වෙනකොට බෝසතාණන් වහන්සේගේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වීමත් මනලෝ පහළ වීමත් කියන අවස්ථා හතරකදී සතෝ සම්ප්‍රජානකාරීව ගත කළා. මේක ලෝතුරා බුදු වෙන මහ බෝසතුන් වහන්සේලාට පමණක් ලැබෙන පුදුම ප්‍රාතිහාර්යක්. ඒ කියන්නේ ඒ භවයෙන් චුත වුණේ සිහිනුවණින්. මව කුසේ පිළිස්ද ගත්තේ සිහිනුවණින්. මව කුසේ දසමසක් වාසය කළේ සිහිනුවණින්. මව කුසෙන් බිහි වුණේ සිහිනුවණින්. ඔය අවස්ථා හතර හැමෝටම සිහියෙන් ඉන්න බෑ. පසේ බුදුවරයන් වහන්සේලාටත් පුළුවන් ස්ථාන තුනක පමණක් බිහි වෙන වෙලාව සිහියෙන් ඉන්න බෑ. අග්‍රස්නායක දෙනමට පුළුවන් අවස්ථා දෙකක පමණක් මව කුසේ සිටින කාලේ, මව කුසෙන් බිහි වෙන කාලේ සිහියෙන් ඉන්න බෑ. අනිත් පෘථුජන සත්‍යයන් ගැන කවර කතාද? ඉතින් මේ විදිහට මනලෝ පහළ වූ බෝසතුන් වහන්සේ වාස 16දී රාජ්‍යශ්‍රීයටපත් වුණා. වාස 28 නිම වෙනකොට සතර පෙර නිමිති දැකලා 29 වෙනි වසර පිරෙන අසලපෝය දවසේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. මේ පැවිදි වෙන වෙලාවේදී පිරිකර පූජා කරන්නා වෙ කෙනෙක් මිනිසෙක් නෙමෙයි. කාසේ බුදුසසුනේදී හිතමිත්‍රව ඉඳලා අනාගාමීව සුද්ධාවාසීපද රහත් වූ ඝටිකාර බ්‍රහ්මරාජයා. පූර්ව ජාතියේ බොහෝම හිතමිත්‍රයි. එනිසා එතුමා මේ අටපිරිකර ගෙනල්ලා පූජා කළා. මේ අටපිරිකර ගැන විශේෂත්වයක් තියෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පමණයි මේ අටපිරිකර හිමි. වෙන බාහිර තාපසුරුන් දෙ මේවා අයිති නෑ. ඒගොල්ලෝ පරිභෝග කරන්නේ නෑ. මේ 15 වෙනි ඉර්ධිමය අටපිරිකර. ඒ කියන්නේ දැන් මේත පෙර තිබුණු මහා කල්පයේ විනාශ වෙලා ඒ විනාශ වූ කල්පයෙන් පසුව නැවතත් මේ ලෝක ධාතුව ඇති වුණා. ඒක දෙවි කෙනෙක් නැවුවා නෙමෙයි. හේතුඵල සම්බන්ධයෙන් තමයි මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනු ලෝකෝ 15 තිබෙන්නේ. එයින් මේ මනුෂ්‍ය ලෝකයේ නැත්තම් භූමිතලයේ මතුවෙන්නේ ඉස්සරේ අද කාලේ අපි හඳුන්වන්නේ දඹදුව බුද්ධගයා සුද්ධ භූමියෙහි විජයශ්‍රී බෝධින් වහන්සේ පිහිටන තැන නෙළුම්මල් පඳුරක් 15 තිබෙනවා. ඒ නෙළුම්මල් පඳුරේ මල් පහක් කිපී තිබුණා. ඒ මල් මහ පහ අත මේ මත්ෙහි තමයි දිව්‍යමය, ඉර්ධිමය අටපිරිකර පිහිටා තිබුණේ. ඒවා සුද්ධවාස වාසී බ්‍රහ්මයෝ ගෙනින් බමුතලේ තියාගෙන ඉන්නවා. අකුසනේ දෝෂතානන් වාසේ පැවිදි වෙනකොට ගෙනත් පූජා කළා පළවෙනි එක. දෙවෙනි එක කොණාගමන සරුවක්ඥන් වාසේ බුදු වෙන්න පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. තුන්වෙනි එක කාශ්‍යප සරුවක්ඥන් වාසේ පැවිදි වෙන දවසේදී ගෙනත් පූජා කළා. අපේ සිද්ධාර්ථ ගාතම මහා බෝසතානන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදී තීරේ කේසච්ඡේදනය කළ වෙලාවේදී අර පූර්ව ජාති හිත මිත්‍රව සිටි අද සුද්ධාවාස පළවෙනි බඹතලයේ සිටින දඨිකාර බ්‍රහ්මරාජයා ඒ 4 වෙනි ඉර්ධිමයේ අෂ්ට පරිස්කාර ගෙනල්ලා බෝසතුන් වහන්සේට පිළිගැන්වුවා පමණක් නෙමෙයි. බෝසතුන් වහන්සේගේ හැඳි පැළඳි ඇඳුම් රාජකීය ඇඳුම් ඔක්කොම පිළි අරගෙන ගිහිල්ලා සලමිනිසෑය නමින් පළවෙනි සුද්ධාවාස බඹතලයේ චෛත්‍යයක් කෙරෙව්වා. ඉතින් බෝසතාණන් වහන්සේ මේ අෂ්ට පරිස්කාර ධරව පැවිදිව දින 7ක්ම අනුපිය අඹවනේ ප්‍රීතිසෝයෙන් වාසය කළා. ඊළඟ දවසේදී පිණ්ඩපාත වැඩි රජගහ නුවර බිම්බිසාර මහරජුරුවන් ඇතුළු රටවැසියෝ දැකලා පුදුම වුණා. රජුරුවන්ගේ ආරාධනාවකින් ලෝතුරා බුදුව ඒ රටට වඩින්නත් ආරාධනය පිළිගත්තා. ඊළඟට වැඩි ආලාද කාලාම් තාපසතුමා වෙත එතුමා සමාපatti 7ක් ලාභී. එතුමා සමඟ සුළු වෙලාවක් කතා කළා. කතා කළා ගහක් මුලට වැඩියා මටත් පුළුවනි මේක සොයම්බු ඥාණයෙන් වැඩ කරන්න කියලා උන්වහන්සේ එක මාසණයේදී සමාපatti 7 පැද්දෙව්වා. ආලාද කාලාමතුමා කිව්වා අපේ මේ ආශ්‍රමේ නවතින්ද. උන්වහන්සේ කිව්වා හිටියා එකටම බලාපොරොත්තු නෑ මං තව සොයන්නට ඕනි කියලා උද්දකරා පුත්‍ර වෙත ගියා. එතුමා සමාපත්‍ය 8ම ලාභී කෙනෙක්. එතුමා එක ස්වල්ප වෙලාවක් කතා කළා ගහක් මුලට වැරලා එක මාසණයේදී 8 වෙනි සමාපත්‍යක් ඉපදෙව්වා. දැන් ඉතින් මේ අෂ්ට සමාපත්‍ය ලාභී වෙච්චාම උද්දකරා පුත්‍ර තවුස්තුමා ආරාධනා කළා මගේ ආශ්‍රමේ නැවතිලා මේ ශිෂ්‍යයන්ට අනුශාසනා කරන්න. උන්වහන්සේ කිව්වා නෑ මේක නෙමේ මගේ බලාපොරොත්තු. මේකෙන් බබලෝ යනවා පමණයි. මම මේට වඩා සත්‍ය හොයන්නට ඕනේ කියලා උන්වහන්සේ උරුවෙල් දනවට වැඩියා. කියන ඒ කාලේ බොහෝ තාපසවරු අත්කලමතාන් යෝගයේ තමයි නිවන් මඟ කියලා අනුගමනය කළ බැවින් පූර්ව කර්ම විපාකයක් බලපෑම අනුවම උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. අඤ්ඤා කොණ්ඩඤ්ඤේ බ්‍රාහ්මණතුමා ප්‍රධාන 5 දිනක් උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා සිටියා. තවුස් පැවිද්දෙන් ඒ 5 දිනාම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ. ඊළඟට උන්වහන්සේ හරියටම හෙටයි වෙසක් පෝය කියලා වයස අවුරුදු 35 පිරෙන වෙසක් පෝයට පෙර දවසේ අලුයම් කාලයේ සිහින පහක් දැක්කා. එයින් උන්වහන්සේ තේරුම් ගත්ත නෝරදු වාම මම හෙට ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ වෙනකොට පාත්‍ර ධාතු අතත්තු දුරහන් වුණා. උන්වහන්සේ එදා උදෑසන නිරංජන නදී තීරයේ දත්මැදල මූණ සෝදාගෙන පිණ්ඩපාත වේලාව සලකාගෙන අජපාල නුගරුක්ෂ මූල වැඳ හිටියා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මා පිං ඇති සිටු දේවියක් සිටියා සුජාතා. මේ සුජාතා සිටු දෙවියවරු විසුගානක් තිස්සේ දේව පූජාවක් කරමින් තිබුණා දරුවාගේ උපන්දින නිමිත්තෙන්. එදා මේ දේව පූජා සඳහා සකස් කරන කිරිබත පුදුම විදිහේ කිරිබතක්. සතරාරන් දෙවිය ඇවිල්ලා ආරක්ෂා සැලසුවා. සක්දෙව් රජුරු ඇවිල්ලා ලිප සකස් කළා. සාම්පතේ බ්‍රහ්මිය ඇවිල්ලා සුදු කුඩයක් දරාගෙන හිටියා. දෙවියන් පේන්නේ ඒ කරන ක්‍රියාවන් පේන අනිත් ඇයට. මුළු මහා සේනානී නියංගම සුවඳ පැතුරුණා කියනවා මේ කිරි ආහාර පූජාව සකස් කිරීමේ. එවෙලාවේදී දාසියකට කියවා ගිහින් අපේ දේවස්ථානයේ බිම පිළිදැගුම් කරලා එන්න හැමදෙලා එන්න කියලා. කාලේ ඉඳන් මු දාසිය ගිහින් බානකොට මුළු හාත්පසම බබළුවාගෙන වැඩි ඉන්නවා. ඒක සිරිතක් නොතුනා බුදු වෙන දවසේ පිරිනිවන් පාන දවසේ අදිෂ්ඨානයක් නැතුව බුදුබදින් බුදුරැස් විහිදෙනවා. මෙතුමිය දුවගෙන ඇවිල්ලා කිව්වා ආර්යාවෙනි අද පුදුමයි අපේ දෙවියන් වහන්සේ බිමට බැහැලා ඉන්නවා පූජා පුදක. එහෙනම් කාලී ඔබ අද පටන් මගේ දියණියක් ඔබ දාසීත්වයෙන් මුදවනවා කියලා එතුමියට වරප්‍රසාද දීලා මහත් පෙරහැරින් රත්තරම් භාජනයක කිරිහාර බෙදාගෙන තවත් රත්තරම් පියනකින් වාගෙන පංචතූරි වාදන මැද්දේ උඩුවියන් අල්ලගෙන පියවෙලි එලාගෙන මේ දේට මේ දේවස්ථානයට ගිහින් සැබවින්ම දෙවියන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන මේ ක්ෂීරපායාසයේ ශ්‍රීහත්තේට පිළිගන්නවා. මූණ බැලුවේනේ මූණ බලන්න බයයි. එහෙලාව එතුමිය කිව්වේ ස්වාමීනි මගේ පැතුම ඉෂ්ට සිද්ධ වුණා. ස්වාමීනි ඔබ වහන්සේගේ පැතුමත් ඉෂ්ට සිද්ධ වේවා කියලායි වැඳලා පේන ත්‍රික්මානේ පස්සෙන් පස්සට වැඳගෙන ගිහින් උවසට ගියේ. බෝසතුන් වහන්සේ නේරංජරා නදී තීරයට වැඩලා පන් පහසු වෙලා 40 පිටක් කොට අදිෂ්ඨාන කළා. මම අද ලෝතුරා බුදු වෙනවා. බුදු වීමට පෙර ගන්න මේ ආහාර එක එක බත් පිළ එක එක දාසර දිරවීමෙන් දාස 49කට සෑහේවා කියලා අදිෂ්ඨාන කරන ඒ බත් පිළ 49 වැළඳුවා. සන්තනියේ Tamanta අවශ්‍ය නැති නිසා සත්‍යක්‍රියා කළා ගඟට දැම්. මම අද ලෝතුරා බුදු වෙනවා සත්‍ය නම් උඩුගම් බලා යේවා. නොයසේ නම් යටිගම් බලා යේවා කියලා ගඟට දැම්. මේ ගලානන දිය දහනාව ඇති ගංගාවේ උඩුගම් බලාන ගිහිල්ලා තේනේ තෙක්මාන ගිහිල්ලා මේක සලා වැටුම ගිලා දැස්සා. ඒක අදත් නාග භවන්නේ තියෙනවා කියලා. එදා සන්ධ්‍යා වෙනතුරු සුක්ෂේවන් වල සමාපති සුවයෙන් වැඩ හිටියා. උනාසේ සමාපති සුවයෙන් පමණක් නෙමෙයි කරුණු සහිතව පැහැදිලි වෙනවා අභිඥා බදත් ලබාගෙන සිටියේ බව. එදා හැන්දෑ වෙනතුරු රුක්සෙවන් වල විවේකයේ හිටියා. ඔය ස්ථානයේ තමන් වහන්සේ කල්ඇතුව දැකලා නැති බුද්ධගයා සුද්ධ භූමියක පාරක් නැගී පෙනුණා. එදා දාසේ අහසෙත් පොළවෙත් හැමතැනම මල් පිපිලා පුදුමාකාර සාන්ත ස්වරූපයක් එදා දවසේ පැවතුණා. මේ මාර්ගයේ දිගේ ගමන් කරනවා විවේක තැනක වාඩි වෙන. මේ යනකොට සොත්තිය කියන බ්‍රාහ්මණ පඬිවරේ කුසතන නීති යටා කරගෙන යනවා. මෙතුමා කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු මහා පිං ඇති කෙනෙක්. බුදු වෙන උතුමෙකුට ආසන පූජ කරන්න ලැබේවා කියලා. සීල බුදුවරයන් වහන්සේලා බුදු වෙන්නේ කනකොල ඇතිරියක් අතුරාගත් ආසනයක් උඩයි. ඒ ධර්මතාව උඩ මේ කුසතන ලැබුණා. බෝසතාණන් වහන්සේ දැන් මේ පාර දිගේ වඩිනකොට මේ පාරේ නිමාව තියෙන්නේ බුද්ධගයාව. මෙතන බැලුවාම හාත්පස සීලෝම වෘක්ෂ ලතාවන් මේ දිහාට නැමීගෙන තියෙනවා. ඒ මැද්දේ තියෙන වෘක්ෂ රාජයා සියක් සේනක් යදුන් සියක් සේනක් උස ඇති බොහොම දර්ශනීය වෘක්ෂයක්. අස්සත් වෘක්ෂ රාජය. 50 සේනක් යනකම් අතුරි කිලි නැහැ. සුදෝ සුදු වට කඳින් යුතුයයි. 50 ඉහළ තමයි හාත්පසේ 50 බැගින් අතුපතරේ පැතිරිලා මොනරපිල් කලමක් වාගේ බොහොම ලස්සනට දිලිසෙන සාකාපත්‍ර පලාස් වලින් දිලිසෙමින් තිබුණේ. එතෙන් ගිහින් බෝසතුන් වහන්සේ දකුණු දිගේ බැලුවා වාඩි වෙන්නේ. පොළව ගිලෙන්නා වාගේ කම්පිත වුණා. බටහිර දිගේ උතුරු දිගේ බැලුවාමත් එහෙමයි. නැගෙනහිර බෝධින් වහන්සේ නැගෙනහිරින් ගිහින් බැලුවාම නිශ්චල වුණා. නාසිකව මෙතෙන් තමයි ජය භූමිය කියලා මේ කුසතන මිටියට ලේලා දිගහැරියා. සතුරක් එලන්නවාගේ මේ කියලා ගත්ත වාඩි වෙන. පෙර ජාති ජාතින් ඉදී බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට ආසන පූජා කළ පිණේ මහිමින් 14 වෙනක් දිගපාලු සෑති ආසනයක් පැන නැගුණා. මේ ආසනයේ උඩ තමයි දැන් බද්දපාරියංකෙන් වැඩි අදිෂ්ඨාන කරගත් කාමං තචෝචේ නහරෝචේ අත්තේ චවසිස්සතු උපසොස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තම් පුරිස ථාමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති. මගේ සිරුරේ සම්පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා, නාඩ පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා, ඇටකටු පමණක් ශේෂයතොත් ශේෂ වේවා, මස්ලිය වියලෙතොත් වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු සම්මා සම්බුද්ධත්වයට නොපැමිණේ මේ ආසනයෙන් නොබිඳින් නෙමේ කියන අදිෂ්ඨානයෙන් වාඩි වුණා. ඒකට කියනවා ඒ අදිෂ්ඨානයෙන් වාඩි වෙච්ච බැවින් ඒ ආසනයේදී කියන වජ්‍රාසනය කියලා. ඔය ස්ථානයේ පුදුම ආශ්චර්ය ජනක ජයභූමියක්. සඳහන් වෙනවා කාලිංග බෝධි චක්‍රවර්ති රජතුමාගේ චරිතයේදී මෙම බෝධි මණ්ඩලයේ ඉදින් අකනිතා බමතලේ දක්වා දෙව් විමනක් බම විමනක් පිහිටන්නේ නැත. දෙවියෙක් බ්‍රහ්මියෙක්වත් මේ ඉදින් අහසේ සිස යන්නේ නැත. කුරුල්ලෙක්වත් ඒ ඉදින් අහසෙන් පියාසර කරන්නේ. ආත්පසින් වටේ තියෙන රුක්වැල් තුරුලිය ආදී නැණීගෙන තියෙන. ඔය වාගේ පුදුම ජය භූමියක් මේ ලෝකේ වෙන ඇත්තේ නැහැ. ඉතින් ඒ ස්ථානයේ තමයි සරුවක් යන්වාස දැන් මේ වාඩි වෙලා ඉන්නකොට විෂතුරු අඥානෙදී දරුවන් දෙන්න දන් දීලා දරුවන් හඳා වැළපීගෙන ලේ පෙරාගෙන එනකොට හිතේ පසුතැවිල්ලක් ඇති වෙලා ඇඬුණා. ශනිකව හිත හදාගත්තා. ඒ ස්වල්ප පසුතැවිල්ල හේතු කොටගෙන දිවිලෝක හයෙන් ඉහළම දිවිලෝකයේ සිටින වසවත දීපුත්‍රයා බෝසතුන් වහන්සේ පළවා හරින්නට තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා නවමහා යුද්ධ ඇති කරා. අන්තිමට ගර්ජන තර්ජන කළා. ඒ කිසිවකින් බෝසතුන් වහන්සේවත් වජ්‍රාසනයවත් බෝධි වෘක්ෂයවත් සැලුණේ නැහැ. සිවුරු කොනකටවත් හානියක් වුණේ නැහැ. අන්තිමේදී බෝසතුන් වහන්සේට කියනවා සිද්ධාර්ථය ආසනයෙන් නැගිටිනු. මේ ආසනයේ මට හිමි කියලා. බෝසතුන් වහන්සේ අසා සිටියා ඔබේ සාක්ෂි කවුද? ඔක්කොම විශාල සෙනඟ කීව අපි සාක්ෂි කියලා. සමන්නාචර සාක්කාද? බෝසතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රීහස්තයේ පොළොට දිගු කරලා කිව්වා. ඈත අතීතයේ නෙමෙයි, නෑත අතීතයේ විසතුරු අධ්‍යයනයේදී මා කළ පාදාන පාරමිතා බෙලින් සත්වරක් මහා පොළොව කම්පා වූ බව සත්‍යනං මේ මහා පොළොව මත සාක්ෂි පිණිස පවතිවා කියලා සත්‍යක්‍රියා කළා. මහා පොළොව කුමා සකක් මෙන් සත රාම සාසරාව කම්පිත වෙන්න පටන් ගත්තා. සද්ද නගමි කිරිමේ කළ ඇතා දන ගැහුවා. වසරදී පුත්‍රයා බිම පතිත වුණා. නාර සේනාව සීසීක දෙපැන් අතුරු දහන් වුණා. මේ සියල්ලම ඉරබැස යන්න මත්තෙන් සිද්ධ වෙච්ච දේවල්. මේ වගේ සමාරු කියනවා මේක මාර සංකල්පනාවක් මිසක් සත්‍ය පුජ්‍යල කෙනෙක් නොවේ කියලා. නමුත් මේක සත්‍ය සිද්ධියක්. හැම බෝසතුන් වහන්සේලාට මොහොමෙන්නේ නැහැ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන දාසි කියලා තියෙන මාරදීව පුත්‍රයා ඇසල්ලා ඈතින බලනවා ළඟට එන්න බෑ කියලා. ඒ කියන්නේ පාරමිතා තේජස. ඉතින් මේ විදිහට අනුයම් මේ රාත්‍රියේ පූර්ව යාමේදී ගිරිබස යන්න මැත්තෙන් සඳ උදා වෙමින් තිබෙද්දී දිව්‍ය පුත්‍රේ මාර්යා පළවා හැරලා තමන් වාසයේ සමාපatti සමාදින්න පටන් ගත්තා. පූර්වයේ නිවාස ඥානේ පරිමෙම් පරිහරණය කරන්න පටන් ගත්තා. රාත්‍රියේ පෙරියම් කාණේ පූර්වයේ නිවාස අනුස්මෘති ඥානේ ඈතන ඈත විශාසංක කාල්පලක්ෂයකට තිහා හිතන් සියල්ල බැලුවා. මේ බලන්නේ උන්වහන්සේට පෙනී ගියා භවයෙන් භවයට උපතාපු හැටි. ඒ කියන්නේ දැන් අපි හිතමු මනුෂ්‍ය ලෝක උත්පත්තියක් නම් ලැබුවේ මනුෂ්‍ය ලෝක උපදින්න ඉස්සර පූර්ව ජාතියේදී හිතෙනවා මට මනුෂ්‍ය ලෝක උපදින්න නැත්නම් හොඳයි කියලා. අන්න ඒකට කියනවා අවිද්‍යාව කියලා. මොකද මනුෂ්‍ය ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් චතුරාරි සත්‍ය පටිච්චසමුප්පාදය කියලා එදා දන්නේ නැහැ. ඒ නොදන්නාකම අවිද්‍යාවයි. ඒ හිතම ඒ අවිද්‍යාව පාලන ලෝභ මොලේ සිටීම ඇති වෙනවා ආශාවක්. මට මනුෂ්‍ය ලෝකේ හොඳයි. අන්න තෘෂ්ණාව. මට මනුෂ්‍ය ලෝකේම ඕනේ. අන්න උපාදානේ. ඒ තුන් දෙනා එක සිටේ පහළ වුණේ පළවෙනි ලෝභ මූල අකුසල සිටේ. ඒ තුන නිසා ඊළඟට කුසලයක් සිද්ධ කරනවා. අන්න අකුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්ම උපාජ්ජති ආරම්මන පත්‍ය. අකුසල ධර්මේ නිසා කුසල් සිත් පහළ කර ගන්නවා. අර ලෙඩකට බෙහෙත් ගන්නා වගේ. ගැලා තියෙන කෙනෙක් මේ බෙහෙත් ගන්න, ඒ වගේ අකුසලේ නැති කරන්නට කුසල් රැස් කරනවා. ඒ නිසා තින්දී දානයක් සීලයක් භාවනාවක් කවරෝ මනෝ උපදින්නේ සුදුසු සමර්ථ කුසලයක් කරනවා. ඒ කුසලයේ කිරීමේදී හිතේ පහළ වෙන චේතනාවට කියනවා අபிසංකාර කියලා. ඒ අபிසංකාර නිසා ඒ චේතනාවත් එක්ක චිත්තචෛසික ධර්ම බොහෝ සෙයින් 34ක් පමණ පහළ වෙනවා. ඒවට කියනවා කර්ම කියලා, කර්ම භව කියලා. ඒ දෙකම ඇති වුණ එක සිතේ. හැබැයි එක සිතේ ඉවර චිත්ත පරම්පරා පරම්පරා ජවන් වීති වශයෙන් කොත්තිකොත් පහළ වෙනවා එක පින්කමක් කරද්දී. දැන් මෙන්න මේ ධර්මතා පහක් කෝරු භවයේදී මෙලෝ පහළ වීමට ප්‍රතිවිරෝධ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි සංස්කාරයයි කර්ම භවයයි. එදී ඒ ජීවිතයේදී අවසාන මොහොතේදී මරණාසන්න ජවන් වීතියක් පහළ වෙනවා. ඒ ජවන් වීතියේ ජවන චිත්තක්ෂණ පහයි පහළ වෙන්නේ. අඳුම ප්‍රමාණය ජවන් චිත්ත වීතියේ ජවන් චිත්තක්ෂණ පහයි. ඒ පහට තමා කරගත් කුසලයේ සිහි වුණා. අකුසලයක් නම් අකුසලයේ සිහි වුණා. ඊළඟට ජවනයේ පැනතුරු තදාරම්මන එහෙම නැත්නම් භවංග ඊළඟට චුතිය. ඒ ක්‍රම තුනකට සිද්ධ වෙනවා. චුතිය කියන එක කුසලයක් අකුසලයක් නෙමෙයි විපාක හිත. නමුත් මේ චුති චිත්තය ආගේ අනන්තර සමනන්තර අනන්ත රූප නිසරේ නැති විගත කියන මේ ප්‍රත්‍යසක්ති පිහිට වෙලා ඊට චිත්තවාර කීපයකට මුලින් පහළ වූ ජවන් සිත් වලින් ගත් අරමුණ අනුව සුදුසු තැනක ප්‍රතිසන්දි ගන්නවා. දෙවියෙක් කරනවා නෙමෙයි ඉබේ සිදුවෙනවා නෙමෙයි කෝර භවයේ හේතු ප්‍රත්‍යම් මුල් කොටගෙනයි. එයින් ප්‍රධාන හේතුනේ අවිද්‍යාව. ප්‍රධාන හේතු අවිද්‍යාව නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා අර චේතනාව හඳුන්වනවා. ඒතර සංඛාර නිසා ඊළඟ භවයේහි ප්‍රතිසන්දි ග්‍රහණය සිද්ධ වෙනවා. මේ ප්‍රතිසන්දි ගැනීම විපාක වාරයක්. අර පූර්ව භවයේ කරගත් කර්මය විපාක වාරයක්. නියම භාග්‍යතුන් වහන්සේ එදා බුදු වෙන්නේ ඉස්සර වෙලා කුඹේ නිවාස ඥාණයෙන් භවෙන් භවයට භවෙන් භවයට මේ අවිජ්ජා තණ්හා උපාදාන සංස්කාර කර්ම කියන පස් දෙනා ප්‍රධාන කොටගෙන රසකල කුසල් බැලෙන් හරි අකුසල් බැලෙන් හරි භවයෙන් භවයට ආපු හැටි සියල්ල පැහැදිලි කරගත්තා. යම් කිසි භවයක උත්පත්ති ලැබුණු පටිසන්ධි සිත ඒ භවයේ පළවෙනි චිත්ත වාරයයි. ඒ චිත්තය එක ගණන් කරලා 17 වෙනි චිත්ත වාරය යනකොට ඊළඟට ඇති වෙනවා ක්‍රියාසිතක්. ඒකට කියනවා මනෝද්වාර වර්ජන ක්‍රියා චිත්තය කියලා. ඊටනතුරු පහළ වෙන ලෝභ මූල ජවන් සිතක්. ජවන් සිත හතක් පහළ වෙනවා ලෝභ මූලෙ. ඒ ලෝභ මූල ජවන් සිතෙන් කරන්නේ උපන්න භවයට ආශා කිරීම. කවුරු උගන්වලාද? මේ තමයි සංසාර ස්වභාවයේ චිත්ත නියාමය. ඒ පළමුවෙන් ඇති වෙන්නේ සත්‍යයට උපන්න භවයේ පිළිබඳව ආශාව. ඒක උපාදාන කරගන්නවා. ඒකට කියන භවනිකාන්තික ලෝභ ජවනය කියලා. මෙන්න මේ දිහටයි උත්පත්ති සිද්ධ වුනේ. එතකොට බෝසතුන් වහන්සේ මේ සියල්ල භවයෙන් භවයට භවයෙන් භවයට මේ අන්තිම භාවයේ දක්වාම උත්පත්ති භව පරම්පරා බැලුවා. බාලා පටිච්චසමුප්පාදයෙන් හොඳින්ම තේරුම් කරගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී චිතූපපාත ඥානය කියන දිවස් නුවණ නැවත පරිප්‍රයෝජන ගත්තා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් කියලා දින 14ක් තිස්සේ මැරෙන උපදින සත්‍යයක් සුගති දුගති යන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් හිත ඇති හිත නැති සෑම දෙයක්ම දිබ්බ චක්කු ඥානින් ඉතුරුවක් නැතුව දැකගත්තා. හේන්දුන් වාසේ පටිච්ච සමුප්පාදය මැනවින් පැහැදිලි කරගත්තා. එනිසා රාත්‍රියේ අලුයම් කාලයේහි පටිච්ච සමුප්පාදය සම්වර්ෂණය කරන්න පටන් ගත්ත විපස්සනා වාරේ. මේ සම්වර්ෂණය කිරීමේදී දසදහසක් ලෝක ධාතු ආලෝක කරන දසදහසක් සූර්ය මණ්ඩලයට වඩා පුදුමාලෝක පුදුම ප්‍රඥා ලෝකයකින් මේ විපස්සනා ඥාන පහළ වුණා. එසේ පහළ වෙද්දී දසදහසක් ලෝක ධාතු එක පැහැරේ. කම්පා වෙද්දී ප්‍රාතිහාර්ය සහස්‍රයන් සිද්ධ වෙද්දී අලුයම් වෙනකොට බ්‍රහ්ම මුහූර්තයේ වෙනකොට විපස්සනා ඥාන සියල්ල සපුරාගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍යයේ ස්වයං භුඥාණයෙන් ප්‍රතිවේද කර ගනිමින් සවාසන සකල ක්ලේශයන් සෝදා හැර දසබල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්බිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු වුණා. දසදහසක්වල කම්පාවෙන්ද පටන් ගත්තා ප්‍රාතිහාරි සහස්‍රයන් සිද්ධ වුණා. දෙවි දේවතාවෝ සාදුකාර හඬ බඹතලේ දක්වා පැවැත්තුවා. දවස් හතක්ම උන්වහන්සේ නොනැගිට සූවිසි කෝටි ලක්ෂවාර සමාපatti සමවදීමින් එතන වැඩ හිටියා. ඊළඟට හත් දවසකින් නැගිටලා කල්පනා කළා මා මේ දීර්ඝ කාලයක මුළුල්ලේ පිරු බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්නට එවන් දුන්න මේ බෝධි වෘක්ෂයයි වජ්‍රාසනයයි මට බොහෝම උපකාරයි. මේක මං ගෞරව කරන්න ඕන කියලා පස්පාදේශනා නේත්‍රියක් මේ නොකියා සූවිසි කෝටි ලක්ෂවාර සමාපatti සුව සමවදීමින් ඒ සමාපatti කාන්තියෙන් බෝධි වෘක්ෂයට වජ්‍රාසනයට ගෞරව පූජා කළා. මේකට කියන අනිමිස ලෝචන පූජාව. මේ හත්වෙනි දවසේදී, ඒ කියන්නේ 14 වෙනි දවසේදී දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම මේ බෝධි වෘක්ෂයේ දිහා වජ්‍රාසනයේ දිහා බලනින්නේ කටයුතු නිමාවට පත් වෙලා නැතුව ඇති කියලා. එයත් තංගේ සිතේ සැකේ දුරු කරනු පිණිස අහසට පැන නැගිලා රුවන් සක්මනක් පවා සවනක් බුදුරැස්හි දුවමින් යමා මහ පෙළහර පෑවා. එයින් දෙවියෝ බ්‍රහ්මයෝ තේරුම් ගත්තා ලෝතුරා බුදුව නිමාවට පත් වෙලා කියලා. තුන්වෙනි සතියේදී රුවන් සක්මනේ සමවස්සෝ විඳිමින් සක්මන් කළා. හතරවෙනි සතියේදී රතනාගරයේහි වැඩ ඉඳගෙන විනය පිටකයේ, සූත්‍රාන්ති පිටකයේ සහ අභිධර්ම පිටකයේ සියල්ලම ත්‍රිපිටක ධර්මයේ සම්වර්ෂණය කළා. අභිධර්ම පිටකයේ අවසාන කොටස සම්වර්ෂණය කරද්දී සිය දේහයෙන් සවනක් බුදුරැස්හි දෙන්න පටන් ගත්තා. අදත් දසදහසක් කළ නෙමේ අනන්ත ලෝක ධාතුවල මේ බුදුරැස් විහිදෙමින් පවතින බව හඟින් වෙනවා. පස්වෙනි සතියේදී අජපාල නුගරුක් මුල සමාපත්තියෙන් වැඩ හිටියා. වසවාදී පුත්‍රයාගේ දූවරු තුන්දෙනෙක් ඇවිල්ලා නානාවිද ස්තුති පූජා කරමින්, එවාගේම නැටුම් ගැයුම් කෙලි සෙල්ලම් කරමින් මේ විදිහට පොළොඹා ගන්න උත්සාහ කළා. බෝසතුන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇහෙන් දකින්නෙත් නැතුව වාසේ ප්‍රතික්ෂේප කළ නිසා ඇතු පැරදිලා ගිය. හවිනි සතියේදී මුචලින්ද විල සමීපයේ සමවස්සයෙන් වැඩින්නකොට හත් දාසක මහා වර්ෂා පතනයක් ඇති වුණ. මුචලින්ද නාගරාජයා විශාල දරණ ගොබක් මවාගෙන ගයක් වාගේ කුටියක් වාගේ භාග්‍යතුන් වහන්සේට වෙහි පොදකින් පිණි පොදකින්වත් බාධාවක් නොවන පිණිස හත් දාසම ආවරණය කරගෙන හිටිය. හත්වෙනි දාසේ මිනිස් වෙසින් පෙනී ඉඳලා වැඳ නමස්කාර කළ වෙලාවේ ගාථා දෙකකින් එතුමා නන්ට පින්දීමක් කළා. හත්වෙනි සතියේදී භාග්‍යතුන් වහන්සේ අජපමේ රාජායතන කියන කිරිපල් වෘක්ෂයේ මුල සමාපත්තියෙන් වැඩ හිටියා. එයින් හත්වෙනි දවසේ එනකොට, ඒ කියන්නේ 49 වෙනි දාසේ පිරෙන අවස්ථාවේදී 50 වෙනි දාසේට අලුයම් කාලයේදී සක්දේව රජතුමා නාලියේ දැහැටි අනුවතත්වයේ පැන්ගෙනත් පිළිගන්නේ. එවාගේ බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳීමට සැලැස්සුවා. 49 දවසක්ම වැසිකිලි වැසිකිලි යාමක් නැතුව ඒ වැළඳු ආහාර සියල්ලම දිව්‍ය ආහාරමින් ශරීරයටම උරාගෙන තිබුණු බැවින් ඒ කුස සෝදනයේ සඳහා මේ බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි වැළඳුවා. එයින් භාග්‍යතුන් වහන්සේට පහසු වුණා. මේ වෘක්ෂයේ මුල වැඩෙන්නකොට තපස්සු බල්ලුග කියන වෙළඳ සහෝදර දෙපළ දාස් ගානක් සෙනඟෙක 500ක් ගැල් වලින් ගමින් ගම නගරින් නගර ජනපදයෙන් ජනපද වෙළඳාමේ යද්දී මේ අසලින් යවුණා. ඒ අසලින් යනකොට තමන්ගේ පළවෙනි සතයේ පොළවේ භාගයක් නෙරුණා. ඉතින් මේ ඇතු ආදාන්නේ දෙවියන් නිසා දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. අහසේ පෙනී හිටියා දේවතා දුවක්. ඒ තමයි මේ සහෝදර දෙපළගේ පූර්ව ජාතියේ මවුතුමිය. එතුමිය කිව්වා ඔබලා සෑම දෙනාගේ ওই රතේ සුවසේ ගන්න නම් මෙන්න මේ පොරොන්දු වෙන්න. ඔයි ළඟම ළඟ රාජායතන උසම වල ඉන්නා ලෝතුරා බුදුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්. තාම බුදුනාට පස්සේ දානයක් අරගෙන නෑ. ඒ දානි පිළිගන්නන් සාදු සාදු අපේ කරනවා කියලා පොරොන්දු වුණා. පොරොන්දුන ගමම්ම රාතේ ගොඩට ආවා. මේ ඇත්තෝ මඟ වියදමට ගෙනියන්නේ මේ පිදු හත්සුණු භාගතුන් වහන්සේට පූජා කරන්න පාත් වුණා. පාත්‍රයක් තිබුණේ නෑ වකට. සතරාරන් දෙවියන් ඉන්ද්‍රනීල මාණික්ක මේ පාත්‍ර හතරක් ගෙනල්ලා පිළිගන්නන් නැදුව බාරගත්තේ. පස්සේ මුං ඇට පාට සෛලමේ පාත්‍ර හතරක් ගෙනත් දෙනකොට භාග්‍යතුන් වහන්සේ අධිෂ්ඨාන කළ එකක් වෙන්න. මේ හතර එකක් උන එක පාත්‍රයක් වෙලා ඒකට තමයි මේ පිඬු අස්සුණු පිළි අරගෙන වැළඳුවේ. මේ සහෝදර දෙපළ සපිරිවරින් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සරණ ගියා. පූජනීය වස්තුවක් ඉල්ලුවාම ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැඳලා ජීව කේශ ධාතු මිටක්ම දුන්නා. මේ දෙන්නා මේවා ගෙනහිල්ලා තමන්ගේ රටේ චෛත්‍ය කරවලා වැඳ පුදා ගත්තා. ලංකාවටත් එයින් කොටසක් ලැබුණ බව සඳහන් වෙනවා. එයතු රටෙන් රට යන වාණිජ ව්‍යාපාරිකයෝ. ඉතින් මේ විදිහට 49 දාසකෙන් පස්සේ 53 දාසේ දන් වැළඳුව අතරේ අයමත් වැඩි අජපාල නුගරුක් මුලට වැල්ලා ධර්ම ගාම්භීරත්වයේ සිහි කළා. ධර්ම ගාම්භීරත්වයේ සිහි කරද්දී පෙනී ගියා ලෝකවාසී සත්‍යව තෘෂ්ණාලයෙන් බැඳීගෙන ඉන්නේ ඔවුන්ට දාම් දෙසීම නිෂ්ඵලයි කියලා. තා ලෝකේ දිහා බුදු ඇසෙන් බැලුවේ නැහැ. ඒ වෙලාවේදී සහම්පති බ්‍රහ්මරාජයා මේක දැකලා ක්ෂණිකින් ඇවිල්ලා වැඳ නමස්කාරුකට කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මීට පෙර මේ මගධ රටෙහි නොයෙක් ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ ඇත්තන් දේශනා කරන දේශනාව අපායට යන දේශනාවක් වුණා. සමුන්වහන්සේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදෙ මුදුනට නැංගා. සමුන්වහන්සේ ප්‍රඥා නැමැති පර්වත මුදුනටපත් වුණා. එනිසා ස්වාමීනි පර්වතක මුදුනක ඉන්න කෙනෙක් දිමහාත් පස බලන්නක් මෙන් ලෝක ධාතුව බලවදාරුණු මැනව. ධර්මය ආબોධ කරන්න සුදුසු ඉන්නවා කියලා ආරාධනා කළාම සරුවඥන් වහන්සේ සැනකින් ඉන්ද්‍රිය පරෝපකාරේ ඥාන ආසය නුසේ ඥාන කියන මේ බුදු ඇස දසදාසස්සක්කොට විය දෙවාම පෙනී ගියා සත්ව කොටාස හතරක්. උද්ධටි තාක්ෂ්‍ය විපංචි තාක්ෂ්‍ය නෙයියේ පද පරම කියලා. හරියට නෙළුම්මානෙල් විලක. සමහර නෙළුම්මානෙල් කැකුළු උඩට මතුවෙලා දින ගණනාවක් අවුරස්මියෙන් හොඳට මෝරලා දැන් පිපෙන්න තරම් ශක්තිමත්ව තියෙනවා. උදේ පාන්දරයේ පායනකොට මේවා පිපෙනවා. ඒ වාගේ දහම් පදයක් ඇසූ පමණින් ආબોධ කරගන්න උඉන්නවා. ඒ තමයි උග්ගටි තාක්ෂ්‍ය. සමහර නෙළුම්මානෙල් කැකුළු ගිය මට්ටමේ තියෙනවා. දින ගානකින් ඒක මෝරලා පිපෙනවා. ඒ වාගේ සමහරු ඉන්නවා බන විස්තර වශයෙන් අහද්දී අධිකම ලබනවා. ඒ අතන් කියනවා විපංචි තාක්ෂ්‍ය පුජ්‍යලියෝ. තා සමහර නෙළුම්මානෙල් කැකුළු තියෙනවා ගිය යට. ඒවා දින ගණනක් සති ගණනක් ගිහිල්ලා හරි වතුරෙන් උඩට ඇවිල්ලා ඉරුරස් වැටීමෙන් මෝරලා යන්දාසක පිපෙනවා. ඒ වාගේ සමහරු ඉන්නවා බණ අහලා විස්තර වශයෙන් බණ අහලා සිල් පීඨලා බණ භාවනා කළේ ජීවිතය ආධිගම ලබනවා. ඒ ඇට කියනවා නෙය්‍ය පුජ්‍යලෝ කියලා. සමහර නෙළුම්මානෙල් කකුලේ තියෙන පොළෝ යට මේ වතුරේ යට ඒවා උඩට එන්න ලැබෙන්නේ එක්කෝ සතුන් කනවා. වතුරේ ඉන්නේ සතුන් කනවා. නැත්තම් වෙනත් හේතුවෙන් ඒවා කුණු වෙලා යනවා. ඒ වාගේ මේ මනුෂ්‍යපතේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලත් ඉන්නවා කොතෙක් බණ ඇහුවත් කොතෙක් සිල් රැක්කත් ඒ ජීවිතේ අධිගම නොලබන්නේ ඉන්නවා. ඒ අතන්නේ කියනවා පදපරම කියලා. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ සාම්පතේ බ්‍රහ්ම රාජයාට ප්‍රතිඥා දුන්නා මෙතෙක් වේලා මා මේ මන්දෝත්සාහය වුණේ මේක හිංසාවක් කියලායි නිෂ්ඵල වැඩක් කියලායි මම ධර්ම ලෝදෙස බැලුවා ආමෝද කරගන්නෝ ඉන්නවා මම ධර්ම දේශනා පවත්වනවා ප්‍රඥා නැමැති ස්‍රෝතස් විහිදුවත්වා කියලා ප්‍රතිඥා දුන්න. එදාම උන්වහන්සේ දිවසින් බලා වදාලා කාටද පළුගෙන් බණ කියන්නේ. කාලාර කාලාමතුමා හිටියනම් අධිගම ලබනවා. එතුමා දැන් තුන්වෙනි අරූප ලෝකෙ ඉපදිලා දවස් හතකට පෙර මිය ගිහින් උද්දකරා පුත්‍රයා දෙස බැලුවාම එතුමා ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ අභාව ප්‍රාප්තිලා භවාංග්‍රේ ඉපදිලා. ඒ දෙන්නන්ට බුදුරු 1000ක් බුදු වුණා දාන්නේ නැහැ බණ. ඊළාට මේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී උපකාර වෙච්චේ පංචවර්ගයේ තවසෝ කොහොදි කියලා බැලුවාම වර්ණස්නෝර සමීපයේ ඉසපත නාමම රාම මිගදායි ඉන්න. ඒ පස් දිනාටම ධර්ම ආමෝධ කරගන්න හේතු සම්ප්‍රාප්තින බව දැකලා පා ගමනින් වැඩිය 18 යොදුනක් මාර්ගයේ ගෙවාගෙන. හැබැයි මේ මාර්ගයේ කෙටි කරගෙන වඩින්නේ යන අතරමඟ උපකකේ නාජීවකෙක් දැකලා කෙටි වේලාවක සාකච්ඡාවක් කළ අනාගතයේ තුමාට පිහිට වෙනු පිණිස. පසු කාලයක තුමා බුදු සසුනේ බණ අහලා අනාගාම ඵලයට පත් වෙලා බමතලේ ඉපදෙලා රහත් වුණා. පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා වැඩි ඉන්න තැනට වඩනකොට ඒ ඇත්තෝ ගතිකාවතක් ඥානෙක අන්න හොඳට උසට මහතර එනවා. දැන් හොඳට කෑඹීම අරගෙන බුදු වෙන්නම් බැරි වෙලා තියෙනවා. අපි වංශවත් කෙනෙකු නිසා ආසනයක් විතරක් දෙමු, වඳින්න නැතුව ඉඳිමු, පාහෝදන්න නැතුව ඉඳිමු කියලා කතිකා කළා. නමුත් මහා කාරුණික සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ ඇත්තගේ කතිකාවත අමතක වෙලා පෙරගමන් කළා. පාසුරු පිළිගත්තා, දෙපා දෙවෙන්වා, ආසනේ පැනෙන්වා, වන්දනා කළා. නමුත් ආවසෝවාදෙන් කතා කළා. තුන් වාදයක් කියා හිටිය ආවසෝවාදෙන් කතා නොකළ යුතුයි තථාගතයන් වහන්සේට කියලා. තුන් වාදේ දක්වා පිළිගත්තේ නැහැ. හතරිනේ වාරයේ භාග්‍යතුන් වහන්සේ සවදා පහදා දුන්න. උබෑසුනේ අවුරුදු 6ක් මං හිටියා. ඒ කාලේ මං කිව්වද ඔබට මම සත්‍ය අවබෝධ කළා කියලා කිව්වද නෑනි. මං දැන් සත්‍ය අවබෝධ කරගත්ත නිසායි මෙතෙන් ආවේ දේශවන් නමාගෙන බණහන්න කියලා දැඩිසේ ආවාද කරලා පස් දිනාට ධර්ම දේශනේ පටන් ගත්තා. දේමේ භික්කමේ අන්තා පබ්බජිතේන සේතම්බා කියලා මේ බණ පටන් ගන්නකොට දස දහසක් ලෝක ධාතු ගිගුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. දස දහසක් ලෝක ධාතුල දෙවියෝ බ්‍රහ්මයෝ දේශවන් නමාගෙන බණ හඬෙන්න පටන් ගත්තා. සරුවඥන් වහන්සේ කිසිම අදිෂ්ඨාන බලයක් නැතුව පිරු පාරමී බලෙන් දස දහසක් වල කෙලවර ඉම දක්වා එක හඬින් දේශනා කරන්න සමර්ථ වුණා. මේ තමයි පළවෙනි මංගල ධර්ම දේශනයේ 18 කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණා. අඤ්ඤ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවන් ඵලයට පත් වුණා. එදා පටන් සාරා සං 45 මුළුල්ලේ 45 අවුරුද්දක් මුළුල්ලේ මේ සරුවඥන් වහන්සේ දෙසුම් ධර්ම අද පොත්පත් වල ගොඩනගා මේ යෙදුවනම් බඹතලේ දක්ක පොත්පත් ලියන්න වෙයි. නමුත් ඒ සියල්ල සම්පින්දනය කළා සංඝානාකාරක රහතන් වහන්සේලා පිටකත්‍රයේ අද අපට වැඳ පුදා ගන්න කියවන්න සලස්සලා තියෙනවා. සංඝානා තුනේදීම සංඝායනා වුණා. ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේගෙනත් උගන්වලා ගල් ලංකාවේ සංඝායනා කළා. මේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු ඒ සුද්ධ භූමියේදී භාවිතා කළ මේ අනේක ජාති සංසාරං ගාථාවට බැසගෙන අපි තවදුරට තේරුම් කරගන්නට වටිනවා. අපිත් මේ භව සංසාරයේ ඉමක් කුණක් නැතුව භව සංසාරී ඉපදීමෙන් ඇරමින් ආවා. ඒ හැම වාරිකම අපට අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන හේතු සම්බන්ධතාවෙන් නැවත නැවත උත්පත්ති ලැබුණා. මේ ජීවිතේත් අපි ලබන්නේ තියෙන එවැනි උත්පත්තියක්. නමුත් මේ ජීවිතයේ අපේ උත්පත්තියේ බොහොම භාග්‍යවන්තයි. හේතුව බුද්ධෝත්පාද කාලයක ප්‍රතිරූප දේශ වාසයක పూర్වයේ කෘත පුකුම් ප්‍රඥතා ප්‍රඥාවන්ත බව ඇතිව සත්පුරුෂ ආශ්‍රයේ ඇතුව අපට මේ මනුලව උපදින්න ජීවත් වෙන ලැබුණා. මේ මනුල උත්පත්තිය ලබාගත් අප විසින් කළ යුතු වන්නේ අනිකෝ සීලෝම කටයුතු වලට වඩා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාරි සත්‍ය අවබෝධය සඳහා පිළිවෙත් කිරීමයි. මේ දානය, සීලය, භාවනාව, වැඩිහිටි ගෞරවය, එවාගේ වත් පිළිවෙත, බණ ඇසීම, බණ කීම, පින් දීම, පින් ගැනීම, සම්මාදිට්ඨිය දියුණු කිරීම, මේ දස පුණ්‍ය ක්‍රියාවන් දියුණු කිරීම ආර්ය සත්‍ය අවබෝධයට උපකාරයි. පානාතිපාතා වේරමණී ආදී දහ කුසල කර්මපතය අනුගමනය කිරීම චතුරාර්ය සත්‍යයේ අවබෝධයට උපකාරයි. දස පාරමී පිරීම, සිව්බඹ විහරණ වැඩීම, සමථ භාවනා වැඩීම, විපස්සනා භාවනා වැඩීම, කරණීය ධර්ම 14 වැඩීම, මහා මංගල ධර්ම 38 වැඩීම, මේ ඔක්කොම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරකයි. එනිසා අපි විසින් කරන සෑම කුසලයක්ම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒසා දීර්ඝ කාලයක් මුළුල්ලේ පාරමී පුරා බෝධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්ට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද මේ දවසෙත් දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගත් කුසල සම්භාරය අද අපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිරිහි අඳුරු නොවී අතුරුදාන් නොවී අවුරුදු 5000කට වැඩි කලක් පැවැත්මට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හිතවත් මදහත් හිතවත් සෑම සත්‍යයන් අවටගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා. සීලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණියෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ.